ඔව් මනුෂ්‍ය නායකකාරමන්ත්‍රීමාගේ ප්‍රශ්නයක ගේන්න.
ගරු කතානායකතුමනි, පළවෙනියෙන්ම මම ඉදිරිපත් කරන්න හිටපු කාරණාවට කලින් නාමල් රාජපක්ෂ මන්තුමාට උත්තරයක් දීලා ඉන්නවා. එතුමා කිව්වා බිට්කොයින් සම්බන්ධයෙන් මම ප්‍රකාශයක් කරලා තිබුණා කියලා. මට නම් අහනවා කවදද මම එහෙම ප්‍රකාශයක් කළේ කියලා. හැබැයි එතුමා සඳහන් කළා රත්තරන් අශ්වයෝ ගැන බිලියන 18ක් ගැන කතා කරා ඒව ඔප්පු කරේ නැහැ කියලා. රත්තරන් අශ්වයෙක් කියන්නේ මේ රත්තරන් වලින් සදන ලද අශ්වයෙක් නෙවෙයි. කොළඹ ඉඳන් නුවරඑළියටත් නුවරඑළියෙන් ඉඳන් කොළඹටත් ගුවනින් ප්‍රවාහනය කරලා ඒ බබාලට මේ බබාලට පදින්න අශ්වයෝ ඒ තරම් සැප දෙනව නම් ඒ තරම් රත්තරන් අශ්වයෙක්ද කියන කාරණාව තමයි කිව්වේ. ඊට අමතරව ඩොලර් බිලියන 18ක් එළියට ගියායි කියන කාරණාව උගන්ඩාවේ මුදල් සංචිතවල වැඩිවීමත් එක්ක හරියට හිතාගන්න පුළුවන්. හොරකම් කරන්න හරියට දන්න කෙනා අහුවෙන්න හොරකම් කරන්නෙත් නෑ කියන එකත් මම මේ වෙලාවේ කියනවා. මේ අය හොරකම් කරලා තියෙන්නේ අහුවෙන නෙවෙයි. එතකොට දෙවෙනි කාරණාව මම යන්නම් ගරු කතානායකතුමනි. මේ මගේ අපේ සජිත් ප්‍රේමදාස මැතිතුමා කිව්ව ත්‍රස්තවාදය නිසා එතුමාගේ පියා හිමිවීම ගැන අපි හැමෝම දන්න කාරණාව. ඒ වගේම මේ ත්‍රස්තවාදය නිසා මගේ පියාණනුත් මට අවුරුදු 11දී ඝාතනය වුණා. ඒ නිසා තමයි හරින් ප්‍රනාන්දු මන්ත්‍රීතුමා ඇතුළු කතෝලික මන්ත්‍රී කණ්ඩායම පාස්කු ප්‍රහාරය පිළිබඳව කතා කරන්න පටන් ගනිද්දී හරින් ප්‍රනාන්දු මන්ත්‍රීතුමා මට ආරාධනා කරාම මමත් එතනට අඩිය තියුවේ. තාත්තා නැතිවීමේ වේදනාව දැනෙනවා. සියොන් දේවස්ථානයේ දරුවෝ රාශියක් නැති වුණා. ඒ වගේම අනිත්යෙන්වල තාත්තලා රාශියක් නැති වුණා, අම්මලා ගොඩක් නැති වුණා මේ දරුවන්ට. ඒ වේදනාව අපිට දැනෙන නිසා තමයි කතෝලිකයෙකු නොවුනත් රටේ පුරවැසියෙක් හැටියට මේ කාරණාවට අපි එළියට ආවේ. අපි එළියට ආවහම ගොඩක් අය අපිට බැන්නා, චෝදනා කරා. කොහෙන් ගන්න තොරතුරුද කියලා ඇහුවා. ඕගොල්ලෝ රහස් පරීක්ෂකයෝද කියලා ඇහුවා. අපිව මාධ්‍ය නාලිකාවලට ගෙනල්ලා ප්‍රශ්න එළියට අහලා අපේ තොරතුරු එළියට අරගෙන අපිව අත්අඩංගුවට අරගෙන අපේ කටවල් වහන්න උත්සාහ කරා. මෙතන කිව්වා පුළුවන් නම් එළියට අවිලා කතා කරපන්, එළියට ආවොත් අපි අත්අඩංගුවට ගන්නවා කියලා. ඒක තමයි පරාපොරොත්තුනේ. අපි පහුගිය දවසේ මුලින්ම මතක් කරා මේ කියපු කාරණා දැන් එකින් එක එළිවෙමින් එනවා. මුලින්ම අපි සඳහන් කරා නිලන්ත ජයවර්ධන පහුගිය දවසේ ස්වර්ණවාහිනී නාලිකාවේ තිබිච්ච වැඩසටහනේදී නිලන්ත ජයවර්ධන රජයේ සාක්ෂිකාරය කරලා සාක්ෂි සැඟවීමට උත්සාහ කරනවා කියන එක. දැන් වෙනකොට PMD එක ජනාධිපති මාධ්‍යංශයට ගිය සතිය ගෙන්නපු සඳුදා ගෙන්නපු මාධ්‍ය සාකච්ඡාවක් තියලා කියනවා නිලන්ත ජයවර්ධන තමයි මේකට වග කියන්න ඕනි කියලා. එදා මේ ආපු ඇමතිවරු ඔහුව රකින්න කතා කරා, අපිට මඩ ගහන්න කතා කරා. අද ඔප්පු වෙලා තියෙනවා. හැබැයි අපිට ආරංචි නිලන්ත ජයවර්ධනට දැන් තර්ජනය කරනවා. උඹ පිළිගනින් මේ කරුණු ටික අපි ඔහේ මෛත්‍රීපාල සිරිසේනට කිව්වද කියලා උසාවියේ ඉස්සරහ පිළිගන්න. එහෙම නැත්නම් ඔහේගේ පිට වැරදි දානවා කියලා. ඔන්න දැන් බෙල්ලට තොණ්ඩුව දාන්න හදන හැටි. මේ එකක්. දෙවෙනි කාරණාව, මේ කාරණාව 21 වෙනිදා සිද්ධ වෙන්නේ. මේක පිළිගන්න 25 වෙනිදා ISIS සංවිධානය. ඒකට වෙච්ච කුමන්ත්‍රණේ අපි මීට කලින් පාර්ලිමේන්තුවේදී සඳහන් කළා. ඊට අමතරව මේ සම්බන්ධයෙන් පරීක්ෂණය කරපු කණ්ඩායම් හොයාගත්තා. සොනික් කියන්නේ SI බණ්ඩාර කියන පුද්ගලයා බව. මේක හොයන්න විදේශ ඉන්ටෙලිජන්ස් ආයතන 6ක් වැඩ කරා. Mossad, FBI, CBI, Australian Federal Police, Royal Thai Police, Scotland Yard. මේ කියන අය හොයාගත්ත මේකේ සම්බන්ධතාවය සිම්පත කාගේද, කවුද කතා කරේ කියන එක. මේක පිළිබඳව සාක්ෂියක් දීලා තියෙද්දි SI බණ්ඩාර එතනින් එහාට මම කරුණු කියන්න කැමති නෑ. ජාතික ආරක්ෂාවට හෙලිදරව් වෙනවා කියලා. මෙයා තමයි සොනික්. කවුද මෙයාව යෙදෙව්වේ? දැන් ඊයේ සඳුදා තිබිච්ච ප්‍රෙස් කොන්ෆරන්ස් එකේදී ඇහුවාම කියනවා සොනික් කියන්නේ මැරිච්ච ඉබ්‍රහීම්ගේ මේ බෝම්බ කරුවෙච්ච ඉබ්‍රහීම්ගේ පුතා කියලා. මේක යට ගහන්න. මේ කියන්නේ ජනාධිපති මාධ්‍ය මේ ප්‍රෙස් එකේදී. එතකොට මෙච්චර සාක්ෂි තියෙන කාරණාව. ඒකයි අපි කියන්නේ මේ වෙලුම් ටික ඩිජිටල් ආකෘතියෙන් එළිදක්වන්න. සජිත් ප්‍රේමදාස නායකතුමා ඉල්ලුවේ ඒක බලන්න ඕන කෙනෙකුට බලන්න පුළුවන් වෙන්න. ඒවල මේ සාක්ෂි සටහන් තියෙනවා. ඇයි මේක හංගන්නේ? ඊට අමතරව මේක ලෝකල් එක්ස්ප්ලෝසිව් පාවිච්චි කරලා පුපුරන ද්‍රව්‍ය පාවිච්චි කරලා කරපු කාරණාවක්. මේකට විදේශ රටවලින් සම්බන්ධ තිබුණා නම්, ISIS ලගේ සම්බන්ධතා තිබුණා නම් මේකට එන්නේ පිටරට ආයුධ LTT එකට ආවා වගේ. හැබැයි මේකෙදී දේශීය අමුද්‍රව්‍ය යොදාගෙන මේ බෝම්බ පිපිරීම කරලා තියෙන්නේ. මේකට උදව් කරපු අය, පුහුණු කරපු අය, අපි හරින් ප්‍රනාන්දු මන්ත්‍රීතුමාලා මුලක ඉඳලා කියලා තිනවා ඉදිරියටත් තව කරුණු හෙළි කරන්න සූදානම්. හැබැයි සජිත් ප්‍රේමදාස මැතිතුමා සූදානම් මේ පිළිබඳ නිසි පරීක්ෂණයක් කරන්න. අවසන් ඒ කාරණාව. දෙවෙනි කාරණාව, ජනතා දෝෂාභියෝගයක් ගමේ සූදානම් වෙලා තිනවා ගෝඨාගෝ ගම ප්‍රදේශයේ. මේක මේ ජනතා දෝෂාභියෝගය රාජපක්ෂ පාලනය අවසන් කළ යුතුයි යන විශ්වාසභංගය තමයි මේ ගේන්නේ දෝෂාභියෝගය. මේක බ්ලැක් කැට් මූවමන්ට් කියන සංවිධානයේ සහ සියලු දෙනා ඒකරාශී වෙලා ඒකට දේශපාලන පක්ෂවල සහයෝගය දෙන ලෙස ඔවුන් ඉල්ලා හිටිනවා. මේ ඒ සහයෝගයට අපි ඒ සහයෝගය ලබා දිය යුතුයි කියන එක කාරණාව මතක් කරමින් මේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට එරෙහිව ගෙන එන ලබන ජනතා දෝෂාභියෝගය මේකේ කාරණා ගොඩක් මම මේක කියවන්න යන්නේ නැහැ. මම මේක සභාගත කරමින් මේ ජනතා දෝෂාභියෝගයට අපි
දේශපාලනවාගේ නම කියවුණයි කියලා.
ගරු කතානායකතුමනි, ගරු මනුෂ්‍ය නානායකකාර මන්ත්‍රීතුමනි, ඉතාමත් සංවේදී විදිහට පාස්කෘද ප්‍රහාරය සම්බන්ධයෙන් ප්‍රකාශයක් කරා. ඒ සංවේදීභාවය ගැන මම සතුටු වෙනවා, කනගාටු වෙනවා. මොකද අපි සියලු දෙනාටම ඒ සංවේදී කාරණයක්. හැබැයි ඒ දේශපාලනීකරණය නොකළ යුතුයි. යම්කිසි කාරණයක් එතුමා දන්නවනම් එතුමාට පුළුවන් CID එකට ගිහිල්ලා තමන්ගේ දන්න කාරණේ පිළිබඳව පරීක්ෂණ කටයුතුවට සහයෝගය දෙන්න. ඒ වගේම තමයි දැන් එතුමා හිනා වෙවි ඉන්නවා. ඔය පේනවනේ සංවේදීව කතා කරලා දැන් සන්තෝෂෙන් හිනා වෙනවා. ගරු කතානායකතුමනි, දත්තරන් අස්පියෝ ගැන කතා කරනව නම් යම්කිසි කාරණයක් දන්නවා නම් ඒ පිළිබඳව මනුෂ්‍ය නායකකාර මණ්ඩලයට තිබ්බා ඒ එතුමාගේ ආණ්ඩුව කාලයේ පරීක්ෂණ කටයුතු කරන්න. හැබැයි එදා එතුමාලා ඔය වගේ ලනු දීලා තමයි ගරු කතානායකතුමනි පහුගිය ආණ්ඩුවට නොමග ඇරි. පහුගිය ආණ්ඩුවට මෙතුමා අපේ පැත්තේ හිටියේ. ඉතින් මාව හොඳට දන්නවනේ. මගේ යාළුවනේ. එකට ඉඳලා එහා පැත්තට ගිහිල්ලා රත්තරන් අස්පියෝ ගැන කිව්වා. එහා පැත්තට ගිහිල්ලා මිලියන 18 ගැන කිව්වා. බිලියන. ලැම්බෝගිනි ගැන කිව්වා. ඒ පැත්තේ ගිහිල්ලා එකට හිතුවා මේක ඇත්ත කාරණා කියලා පරීක්ෂණ කටයුතු කෙරුවා. තේින්න ගරු කතානායකතුමනි මම දැන්වත් කියන්නේ මේ රට දැවැන්ත අර්බුදයක ඉන්නේ. ඔබතුමයි මමයි බොරුවට මෙතන තර්ක කළා මේ රටේ ප්‍රශ්නේ විසඳෙන්නේ නැහැ. පාස්කුරිදා කාර්ණේ පාස්කුරිදා ක්ලස්ත ප්‍රහාරේ ජීවිත නැති වෙච්චාට සාධාරණයක් ඉෂ්ට වෙන්නේ නැහැ ගරු මන්ත්‍රීතුමනි. ඒ හින්දා අපි අපේ කාරණා ගරු කතානායකතුමනි පැත්තක තියලා මේ රටේ කාරණේ. දැන් ඔබතුමා කිව්වා ගෝඨාගෝගම කියලා ඔබතුමාලගේ ඔය හදාගත්තු තැන ඒ තරුණ පිරිස ගැන. ඒ තරුණ පිරිස බහුතරයක් අවංක වෙන්නේ ගරු කතානායකතුමනි. මේ අයට යම්කිසි වෙනසක් අවශ්‍යයි. හැබැයි මේ දේශපාලනය කරන අපේ අය ගිහිල්ලා ඒක දේශපාලන වාසියට හරව ගන්න උත්සාහ කරනවා. ඒ තරුණයන්ට ඔබතුමාට කතානායකතුමා විදිහට ඉල්ලීමක් කරනවා. ඒ තරුණේ ඔබතුමා මුණ ගැහෙන්නේ. මොකද ඔබතුමා මැදිහත් පුද්ගලයා මේ පාර්ලිමේන්තුවේ. ඒ තරුණේ ඔබතුමා මුණ ගැහෙන්නේ. ඒ අය දේශපාලන පක්ෂයක් අවශ්‍ය නම් ඔබතුමා මැදිහත් වෙලා ඒ දේශපාලන පක්ෂය හදන්න මැති වෙන කොමසාරිස්තුමත් එක්ක මැදිහත් වෙලා උදව් කරන්න. මේ දේශපාලන පක්ෂවලට අරගලයේ හයිජැක් කරන්න ඉඩ තියන්න එපා කරු කතානායකතුමනි. මොකද අවංකව හදවත පිරිසිදුව ඒ අය පාර්ට බැහැලා උද්ඝෝෂණය කරනවා. ඒකට අපි ගරු කරන්න ඕනේ. සායකට අපි ඉඩ තියන්න ඕනේ. ඒ හින්දා ගරු මණ්ඩිතුමනි දැන්වත් බොරු කියන එක නවත්තලා මේ රටේ දැවෙන ප්‍රශ්නවලට විසඳුම් දෙන්න මේ සභාව පාවිච්චි කරන්න කියලා ඉල්ලීම කරනවා.
මම මේ තමිදී සිරමන්ත ඔබතුමා උත්තර දෙන්න. හා. මිනිස් නායකකාර මන්තුමා. හරි.
ගරු කතානායකතුමනි පැහැදිලිවම ඔය කියන කාරණාවෙන් අපි කියලා අපි කියපු නිසා පිළි අරගෙන 2015 ආණ්ඩු වෙනසට මේ කරුණ එකතුනේ නෑ. 2015 මම ඔබලතුමාලත් එක්ක ඒ වැරද්දට හවුල් වුණා. ඒකට මම ජනතාවගෙන් සමාව ඉල්ලලා තියෙනවා දහස් වාරයක්. ඒ වෙච්ච වැරද්දට දැන් මම ඒ වෙලාවේ මෙතන හිනා වුණා නෙමෙයි. මට දෙයක් කියන්න මතක වුණා. ඒ තමයි මේ ජනතා විමුක්ති පෙරමුණෙන් ඒ වෙලාවේ මට කරදරේ වෙනකොට මගේ තාත්තට ඔබතුමන්ලගේ පවුල් වලටත් මේ කරදරේ සිද්ධ වුණා කියන කාරණාව මට කියන්න මතක වුණා කියලා තමයි මම මේසෙට ගහලා කිව්වේ. මට ඒක ඇල කියන්න බැරි වුණා කියලා. වෙන දෙයකට නෙමෙයි.
කොහොමද ඉස්සෙල් චමින්ද විසිරමන්තුමා? චමින්ද විජේසිරිමත්තුමා
නෑ නෑ ගරු කතානායකතුමා දැන් ඇත්තටම ස්ථාර නියෝග UAA යටතේ ඔය අපේ කාංචන ඇමතුමා මගේ නම කියපු නිසා ඇමතුමා ඔබතුමා ඔය සියලු සභාගත කිරීම පිළිබඳව සතුටු වෙනවා. ඇමතුමා කියන ඔය බෞසරේන වෙලාව 11:45යි. බෞසරේ එන්නේ 11:45ටනේ. දැන් ඔය කියන තැනට එන්නේ අවසාන තැනට නතර කර දෙන්න ගරු ඇමතුමා. එතකොට ගරු කතානායකතුමනි මම මේ Google එකට ගිහිල්ලා බැලුවා. ඔක පටවන්නේ ඔබතුමා කියන්නේ කොහෙන්ද මේ පටවන තැන ඉඳන් බුතුරාජවල ඉඳන් කියන ස්ථානයේ ඉන්න පැය 2 විනාඩි 14යි යන්නේ ඔබ. හැබැයි තවත් ආයතන තුනකට රිසල් බාලා තමයි වෙලා තියෙන්නේ. ඔබතුමා කියන්නේ 11යි. මට මතක හැටියට 11යි වෙලාව. හොද අපි කියමු 1යි හෝ 2යි කියලා. හරි බවුසර් 2. ඒතර කරු කතානායකතුමනි වෙලාවත් එක්ක බලනකොට මම දන්නවා බවුසරයක් බාන්න සාමාන්‍යයෙන් මගේ දැනුම හැටියට පැයක් හෝ දෙකක් යනවා. එක් බවුසරයක් අන්ලෝඩ් කරන්න පිරුමලක. ඒතර තවත් පිරුමල් දෙකක තමයි දාලා ඉන්නේ. ඒ නිසා මේ අර පූල් හොරා කරෙන් දැනේයි වගේ දැන් මේ වෙලාවල් එක්ක බලනකොට අනිත් බෞසලෙත් එක්ක බලනකොට කරු ඇමතුතුමනේ මේක මේක මේ මේ සංගවන්න එපා ඔබතුමා තරුණයෙක් ඇටියට මේ ඝාතන හරහා මේ ආණ්ඩුව ගෙනීම සඳහා මැදිහත් වෙන්න එපා ජනාධිපතිතුමාලා ඔයාලා ඉස්සරහ තියන් කිව්වේ මොකද්ද පරණ මිනිස්සු වගේ නැතුව හොරකම වංචාව දූෂණය මරණය නැතුව කටයුතු කරන්න කියන කාරණේ කරු කතානාවේ එකක් අනිත් එක තමයි අපේ නාමල් ඇමතුතුමා හරි සංවේදීව කතා කරා එකක් තමයි රටේ ප්‍රශ්න කරන අපි එතුමාත් පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරයෙක් මාත් පාර්ලිමේන්තුවත් එතුමා ගන්න වෙනත් රස්සාව මොකක්ද එතුමා අතේ මලන් ඉන්න ඔල්ලෝසුව මම දන්නේ නැහැ ඒකේ වටිනාකම පොඩ්ඩක් කියන්න කියලා එතකොට මේක තමයි ප්‍රශ්න කරන්නේ අපි එතුමාට මේ එතුමාගේ ආදායම ඒවා ඒක සාධාරණ ලෙස හම්බ කරනවා ගැටලුවක් නෑ හැබැයි මමත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් නවල රාජපක්ෂ මහත්තයත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් හැබැයි එතුමා ගත කරන සුභෝගී ජීවිතේ මට ගත කරන්න බෑ හැබැයි එතුමාගේ පියාණන් අගමැතිවරයෙක් සමාජයට සාධාරණ ලෙස හම්බ කළා ඉතින් මේව රටට කියන්නේ රට එතකොට කරු කතා නැගුණ එතුමාව විවේචනය කරන්නක් නෑ හැබැයි ප්‍රශ්න තියෙනවා තමාර ඒ ගැටලු තියෙනවා රොකට යවපු සල්ලි පිළිබඳව ප්‍රශ්න තියෙනවා ඉතින් ඒවා කියන්න
හරි බොහොම ස්තුතියි ඔව් නාමල් මන්තුමා ඔබතුමාගේ නම කියවුවා
කියන්න මගේ නම කියපු ඉඳා ගරු මන්ත්‍රීතුමනි මගේ වත්කම් බැරකම් ප්‍රකාශය අවුරුදු 12ක් මම පාර්ලිමේන්තුවට දීලා තියෙනවා ඉතින් ඔබතුමාට පුළුවන් චමින්ද විජේසිරි මන්ත්‍රීතුමා ඒ වත්කම් බැරකම් ප්‍රකාශය කියවලා යම් කිසි ප්‍රශ්නයක් තියෙනවා මගෙන් අහන්න මම උත්තරයක් දෙන්න
හරි කංචන විදේහල මන්ත්‍රීතුමාත් පිළිතුරු දෙන්න
ගරු කතානායකතුමනි නැවත වතාවක් මම කියනවා චමින්ද විජේසිරි මන්ත්‍රීතුමා නොමග යවන්න උත්සාහ කරනවා මේ අදාළ විශේෂයෙන්ම LX2735 කියන මේ බවුසර් රථයේ වෙන කොහෙවත් තෙල් බාලා නෙවෙයි එතන ඒ සිද්ධියට මුණ දුන්නේ මේ සිදුවීම් මේ සිදුවීමට යන්න පෙර තමයි විශේෂයෙන්ම මේ අපේ පර්යන්තයට ඇවිල්ලා තියෙන වෙලාව තියෙනවා CCTV කැමරාවල ඒ වගේම එළියට ගිය වෙලාවල් තියෙනවා ඒ නිසා මම දන්නේ බවුසර් එකක් කොච්චර වෙලාවක් යනවද නැද්ද කියන එක නමුත් මේ පෙරවුම්මල් තුනටම අවශ්‍ය තෙල් ටික අරගෙන යන අතරතුර තමයි රඹුක් කරනදී මේ සිද්ධියට මුණ දෙන්නේ කිසිම තෙල් ගබඩාවකට දාලා නෙවෙයි අර මේ සමුපාරය යන අතරතුර විතරක් නෙවෙයි මේ තුනටම තෙල් අරගෙන යන වෙලාවේ තමයි මේ සිද්ධියට මුණ දෙන්නේ ඕනෑම පරීක්ෂණයක් මේ පොලිස් පරීක්ෂණ හරි CCTV කැමරා හරි දෙන්න පුළුවන් ඒ සඳහා අපිට සම්පූර්ණ සහයෝගය දෙනවා ඒ නිසා නැවත වතාවක් නොමග යවන්න උත්සාහ කරන්න එපා මේ සමාජගත කරන හදන්නේ මේ පොලිසිය පාවිච්චි කරලා මේ ආකාරයේ කටයුත්තක් කරනවා කියන එක. දැන් මේ පොලිසියට නේ ආය ගහන්නේ පහර ගහන්න හදන්නේ. පොලිසියට පහර ගහරිවල බලන්න හදන්නේ. මේක දැන් පොලිසිය උඩින් දාන්න. ඒ නිසා මේකට සාධාරණ පරීක්ෂණයක් කරන්න කියලා ජනාධිපතිවත් ඉල්ලීමක් කළා තියෙනවා. ඒ නිසා මේක විල පරීක්ෂණයක් කරන්න අපි ඕන තරම් තොරතුරු ටික දෙන්න.
ඔව් මිස්ටර් වේලුකුමාර් මන්ත්‍රීතුමාගේ වේලුකුමාර් මන්ත්‍රීතුමාගේ ප්‍රතිචාර ප්‍රශ්නයේ
ගෞරව සභානායකරවර්ගලේ නන්දි සන්දර්ப்பத்திற்கு 2 நிமிடம் தாருங்கள். உயிர்த்தனாயிறு தாக்குதல் நடைபெற்று 3 ஆண்டுகள் கடந்திருக்கின்றது ஆனால் உண்மை அறியப்படவில்லை நீதி கிடைக்கவில்லை இன்று நாங்கள் நினைவு கூறுகின்றோம் வெட்கம் வெட்கம் லஜ்ஜாய் ஷேம் வெட்கப்பட வேண்டும் 83 கருப்பு ஜூலைக்கு நீதி கிடைக்கவில்லை வடக்கில் மக்கள் படுகொலை நீதி கிடைக்கவில்லை திகனை படுகொலை நீதி கிடைக்கவில்லை இந்த 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 உயிர்த்தனாயிறு தாக்குதலுக்கும் நீதி கிடைக்கவில்லை வெட்கம் இலங்கையராக இப்போதாவது ஒன்றிணைவோம் நீதியை பெறுவதற்கு
துஷாரேந்திரன் மந்துமாகி பிரச்சனை கண்டு
අරෝ කථානායකතුමනි රඹුකන කාරණේ පිළිබඳව පොලිසිය බාර ඇමතුමාගෙන් උයි කාංජන විජේසේකර ඇමතුමාගෙන් උයි පැහැදිලි කර ගැනීමද අවශ්‍ය වෙන්නේ පළවෙනි කාරණේ තමයි මේ රඹුකන ගැටලුවට ජනතාව නොසන්සුන් වීමට බලපාපු ප්‍රධානම කාරණේ තමයි පරණ මිලට ඒ අය ඉන්ධන ඉල්ලුවා නමුත් අලුත් මිලට දෙන්න සූදානම් වීම. ඉතින් ඒක විශාල වැරද්දක් පරණ මිලට ලෝඩ් කරපු එක ඒ අලුත් මිලට දෙන්න හදපු කාරණේ. දෙවෙනි කාරණේ කථානායකතුමා දැන් මේ 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 අර රැවුල්පත් මට මගේ දෙවෙනි ප්‍රශ්න අහන්න කයිද දෙන්න? මගේ දෙවෙනි ප්‍රශ්න.
ඉතින් ඒ ප්‍රශ්න ඉවර කරගෙන හරි.
මගේ දෙවෙනි ප්‍රශ්න. දැන් මේ ප්‍රධානම කාරණේ දැන් ඉන්න මම මේ මේව කරනවා. දෙවෙනි කාරණේ දැන් මේ රැවුල්පත් වෙන වෙලාව සුරුට්ටු පත්තු කරන චෝදනා හැමතිස්සම තියෙනවා ජනාධිපතිතුමාගේ ගෙදර වටලනකොට ජනතාව ඒ බස් රථයට ගිනි තැබීම පිළිබඳව ඒ පාර්ශවයන්ගෙන්ම මේක ගිනි තිබ්බය කියන චෝදනාව තියෙනවා එතකොට අද පුවත්පත්වල වාර්තා කරලා තියෙනවා ඒ ගිනිගත්ත ගිනි ඇවිලුණු ත්‍රිවිධ රථයේ අයිතිකරු කියනවා මේක මුහුණ වහාගත්ත පොලිස් නිලධාරීන් දෙන්නෙක් තමයි මේක ගිනි තිබ්බේ කියලා.
එතකොට උත්තර දෙන්න
මේ ගරු කථානායකතුමනි මේක නැවත නැවත අපිට කියන්න සිද්ධලා තියෙනවා. මම දන්නා තේරුම් ගන්න ඔලුවක් නැද්ද කියලා. 6:42 මේ බවුසරේට ලෝඩ් කරන්නේ රෑ 12ට වැඩි වෙන්නේ මිල. රෑ 12ට වැඩි වුණාට පස්සේ උදේ 6:42 කියලානේ ඊට පස්සේ මිල වැඩි වීමෙන් පස්සේ කවුරුත් මිල මේ වැඩි වෙන්න ඉස්සෙල්ලා ලෝඩ් කරගෙන ගිහිල්ලා තිබුණේ නැහැ. ඒ නිසා මිල වැඩි වීමෙන් පස්සේ කරන්නේ ෂෙඩ් එකක ගෙනත් තියෙන තොග ටික වැඩි කරන්න කියලා කිව්වම ඒ වෙලාවේ වැඩි කරන්න ඕනේ ඒ වෙලාවේ ඉඳලා. අඩු කරාට පස්සේ විකුණන්න කිව්වම තෙල් ඒ ගබඩාවේ තියෙන තෙල් ටික විකුණන්න අඩු කරනොත් වෙලාවේ ඉඳලා. ඒ නිසා ඔබතුමා ඒක තේරුම් ගන්න බැරි නම් මට කරන්න දෙයක් නැහැ. අපි ඕනම පරීක්ෂණයකට සහයෝගය දෙන්නම්. කතානායකතුමනි මේක දිගින් දිගටම යන්න දෙන්න එපා. මේක
ප්‍රශ්නයක්. ජයමහාමන්ත්‍රීතුමා. ජයමහාමන්ත්‍රීතුමා කියන්න.
ගරු කතානායකතුමෝ ඔබතුමාට ස්තුතිවන්ත වෙනවා. විශේෂයෙන්ම නීතිය සාමයේ අමාත්‍යවරයා ඉන්න වෙලාවේ මම අහන ඔබතුමාගෙන් මොකද පෙරේදා වෙඩි තැබීමේදී ආයුධ තුනකින් බුලට්ස් 60ක් පාවිච්චි කරලා තියෙනවා. බුලට්ස් 90ක් පාවිච්චි කරලා තියෙනවා. මැගසින් තුනක බුලට් සාවිච්චි කරලා තියෙනවා. විශේෂයෙන්ම ඊට කලින් දවසේ IGP සහ සීනියර් DA IG අතර රැස්වීමේදී උද්ඝෝෂණයකට අඩුම ගානේ අත්අඩංගුවට ගැනීමක්වත් කරන්න එපයි කියලා තමයි තීන්දුව දීලා තියෙන්නේ. එතකොට එහෙම තියෙද්දි මේ SSP KB කීර්තිරත්න මහත්මයා කෙනෙක් කියලා තමයි මේ නියෝගය දීලා තියෙන්නේ. ගරු කථානායකතුමනි මේ කීර්තිරත්න මහත්මයා ASP 2007 විභාගයට ලිව්වා. එයා 49 වෙනියා. 14 දෙනයි ගත්තේ. එතන 14 දෙනෙක් ගද්දි මෙයාව ඒ 14 දෙනාට අමතරව මාසෙකින් ගත්තා 2008 1 14 දෙනා ගත්තට පස්සේ. එතන 49 වෙනියාව ගත්තා තනි පුද්ගලයෙක් විදියට. ඒ ගත්තේ රාජපක්ෂවරුන්ගේ අනුබලයෙන් ඒ ආශිර්වාදයෙන්. එතකොට ගරු කථානායකතුමනි මේ SP වරයාට විරුද්ධව අනිත් අය නඩු දැම්මා. ඒ නඩු දැම්මම ශේෂ්ඨාධිකරණය බරපතල වරද්දක් කරා. මේක තමයි මේ රටේ තියෙන ප්‍රශ්න. මොකද මොහුව එළියට දානවා වෙනුවට 50 දෙනාම SP කරා. 50 දෙනාම SP කරා. ඒක බරපතල වැරද්දක්. එහෙම තමයි මේ SSP වරයා මෙතෙන්ට ආවේ. ගරු කථානායකතුමනි අපේ කාලේ පූජිත දයාසුන්දර මහත්තයා මේ SSP ව මඩකලප වෙනවත්තල දුන්නා. මොකද පෑය 24ම බීලා ඉන්නේ. ඒ නිසා වගකීමක් දුන්නේ නැහැ. එතකොට ගරු කථානායකතුමනි මෙයාව දේශපාලන පරිගැනීම් ලයිස්තුවේ ඉන්නවා මේ ආණ්ඩුවේ. මෙයා දාලා දිනවා මෙයාව මඩකලපුවේ දැම්මයි කියලා දේශපාලන පරිගැනීම්. මෙයාට පඩි වර්ධන කිහිපයක් සහිතව DIG නිර්දේශ කරලා දිනවා. DIG නිර්දේශයක් දීලා දිනවා. මේ මිනි මරපු SSP වරයාව මෙතෙන්ට පත් කරේ ඔව්ව අනීතිකව SSP කරලා අනීතිකව ඌට මේ රාජපක්ෂලාගේ ආශිර්වාදය. මොහුට DIG කෙනෙක්වත් IGP වත් නෙමෙයි වෙඩි තියන්න කියලා නියෝග දීලා තියෙන. ඔව් තමයි අනියෝගය දීලා තියෙන. මම පාදේ වගකීමෙන් කියන්නේ. එකල DIG වත් SSP වත් IGP වත් නෙමෙයි වගේ කියන්න ඕනේ. මේ SSP ට නියෝගය දීලා තියෙන්නේ. ඒ වගේම එකම වගකීමෙන් කියනවා. ඒ නිසා වහාම මේ සම්බන්ධව අපක්ෂපාතී පරීක්ෂණයක් පවත්වන්න ඕන. මේ විදිහට බුලට් 90කින් වෙඩි තියන්න, මැගසින් 3කින් වෙඩි තියන්න, පොලිස් නිලධාරීන් 3 දෙනෙක් භාවිතා කරන්න මේ
අර පිළිමත්
තියෙන හයිය වෙනකොට නෙමෙයි රාජපක්ෂවරුන්ගේ හයිය. ඒ රාජපක්ෂවරුන්ගේ හයිය නම් තමයි අර කථානායකතුමනි තුෂාර මන්ත්‍රීතුමා විසින් ඉදිරිපත් කරපු කාරණාව පිළිබඳව එතුමාම ප්‍රශ්නේ ඉදිරිපත් කරලා එතුමාම උත්තරයකුත් දුන්නා. එතුමා කියන විදිහට මුහුණ වහාගත්ත පොලිස් නිලධාරීන් කිව්වම ඒ අය මුහුණ වහාගත්ත කෙනා පොලිස් නිලධාරියද කියන එක කොහොමද කියන එක මම දන්නේ නැහැ. මට දැන් තේරිච්ච දේ තමයි එතුමා ඒ කාරණාව කිව්වම ඒ ගැටලුව. ඉතින් පොලිස් නිලධාරියද සාමාන්‍ය කෙනෙක්ද එතනට සම්බන්ධ වෙච්ච කෙනෙක්ද කියන එක අපි දන්නේ නැහැ. මට තාම මේ වාර්තාව ලැබිලා නැහැ මන්ත්‍රීතුමා. ලැබිච්චවහම ඔබතුමාලා ලබා දෙන්න කටයුතු කරනවා. ඒ වගේම ගරු කථානායකතුමනි මම ඉල්ලීමක් කරනවා මේ සභාවේ අද මේ මාධ්‍ය හරහා මේක කියන්නත් කියලා. මොකද අද රටේ ජනතාව යම් කිසි අසහනයකට පත් වෙලා තියෙනවා. තෙල් සම්බන්ධව, ගෑස් සම්බන්ධව මේක අපි හැමෝම දන්න කාරණාවක්. ඒ අය සාධාරණ විරෝධයක්, සාමකාමී විරෝධයක් කරන තැන්වලට හෙල්මට් දාගෙන ගිහිල්ලා එව්ව කුපිත කරලා එව්ව ආරවුල් බවට පත් කරලා ඒගොල්ලන් එතනින් ගියයින් පස්සේ මම ඔබතුමාට මතක ඇති මම මේ සභාවේදීම මේ යම් යම් කණ්ඩායම් පිළිබඳව මේක ප්‍රකාශයක් කරා මීට ඉස්සෙල්ලා. ඒ නිසා අවසානයේදී අර සාමකාමීව කරන විරෝධතාවලට වටදාගමක් ඇති වෙන්න. ඒ නිසා ඊයේ දවසේ අපි දැක්කා පානදුර ප්‍රදේශයේ තැන් කීපයක ගම්වල අය එක්කවෙලා විරෝධකරුවන්ට බැනලා ගහලා එලවනවා.
දැන් මේක පාලනය කරගන්න වෙනවා නැත්නම් මේගොල්ලන් මේ සාමකාමී විරුද්ධකරුවන් අතරට කඩාකප්පල්කාරීන් ගිහිල්ලා ඒව අවුල් කරලා ප්‍රශ්න ඇති කරනවා දැන් වරා ගෝල් ෆේස් එකේ තිබිච්ච විරෝධතාවයක් අපි දැක්කවා ආරම්භයේදී ඉතාමත් වටිනාකමක් තිබුණා ඒවට හැබැයි පස්සේ ඒවට සංගීත ස්වභාවයක් ඒවට කානිවල් එකක් බිග් මැච් ස්වභාවයක් වගේ තත්ත්වයක් ඇති වුණා ඊළඟට ඒවල බඩු බෙදෙන විදිය දැක්කම මිනිස්සු කලකිරුණා අද ඒවට මිනිස්සු යන්නේ නැත්තේ ඒකයි වැදගත් මිනිස්සු මම දැක්ක ඊයේ පෙළපාලියක් ගියා ඒ පැත්තට හැබැයි එයා එතනට ගියේ නැහැ. එයා ඒව දැන් ප්‍රතික්ෂේප කරන තත්ත්වයට පත් වෙලා තියෙනවා. ඒ නිසා ඔබතුමාලගේ මම ඉල්ලනවා මේ ඔබතුමාලා මෙතන ප්‍රජාතන්ත්‍රවාදය ගැන කතා කරනවා. ඔබතුමාලා මේ ඉන්නේ මං කියන්නේ ඔබතුමාලා කරුණා කරලා මෙතන කතා කරන දේ තෙලියෙත් කියන්න. පිටිපස්සෙන් අවුස්සලා මිනිසුන්ව මරණ තත්ත්වෙට මැරෙන තත්ත්වෙට පත් කරන්න එපා. මිනිසු පීඩා කර වෙන තත්ත්වෙට පත් කරන්න එපා. අපි සියලු දෙනාගේම වගකීමක් ඒක. ඒ නිසා ඔබතුමාලගේ මම ඉල්ලීමක් කරනවා මේ සාමකාමී විරෝධකරුවන්ට ඒව කරන්න ඉඩාරින්න. එව්වා ආරවුල් පත්තට එව්වා ගහමරා ගන්න තත්ත්වෙට කලහකාරී තත්ත්වෙට දේපල විනාශ කරන තත්ත්වෙට පත් කරන්න ඉඩ දෙන්න එපා කියන එක ඔබතුමාලගේ ඉල්ලන.
කනගහිරත් මන්තුමා කියන්නේ ඉක්මනට ඇමතුමා.
ඇමතුමා. දැන් ගරු කතානායකතුමනේ දැන් අපේ නලින් බණ්ඩාර මන්තුමා සඳහන් කරා මේ කැබිනට් අමාත්‍යවරු ගැන මම හිතන්නේ හම්බන්තොට කැබිනට් අමාත්‍යවරයෙකුත් නැහැ. කෑගල්ල ඉන්නේ මම අපි කවදාවත් ඒ කිසිම අවස්ථාවකදී පොලිසියට බලපෑම් කළා නැහැ මේ දේශපාලන ජීවිතේම. ඒ වගේම එදා ඊයේ දවසේදීත් කිව්වේ මේකෙදි පරීක්ෂණය කරලා කියන්නේ මෙතන ඇවිල්ලා මාධ්‍ය ඉස්සරහට ඇවිල්ලා දේශපාලන වාසි ලබා ගන්න අද මේ පරීක්ෂණයක් යන අවස්ථාවේදී බොරු ප්‍රචාරය කරනවා. ඒක නිසා පරීක්ෂණයේ අවසානයේදී ඇත්ත හෙළිවේ. ඒකට කිසිම බලපෑමක් කරාද මොනවද කරපු කියන එක. ඒ නිසා බොරු ප්‍රචාර කරන්න එපා මන්ත්‍රීතුමනි.
ඔව් මුජිබ රහමන් මන්ත්‍රීතුමා.
කථානායකතුමනි අවස්ථාව දෙන්න විශේෂයෙන්ම අද මේ පාස්කු ඒ බෝම්බ ප්‍රහාරයේ තුන්වෙනි අවුරුද්ද සමරන වෙලාවේ විශේෂයෙන්ම ඒ බෝම්බය හරහා මේ සමාජය තුළ හා මේ රටේ පීඩනයට පත්වෙච්ච ජනකොටසක් සිටියා අපි දැක්කා. විශේෂයෙන්ම ඒ ජනතාවගේ දේපළ වලට හානි කරමින් විශාල ලෙස මේ රටේ එදා මේක විශාල ඒ දේපළ හානියකට ගියා. ඒ විතරක් නෙමෙයි මේ බෝම්බ ප්‍රහාරයත් එක්කම මේ රටේ තිබුණු ජාතික සමගිය ඒ වගේම ජනකොටස් අතර තිබුණු යම් එකඟත්වය සංහිඳියාව ඒ සියලු දේවල් නැති වෙලා එකිනෙකා අතර සැකයෙන් භාජනය කරන තත්ත්වයකට මේ රට පත් වුණා. ඒකෙන් මමත් ඒකේ පීඩාවට පත්වෙච්ච කෙනෙක් ගරු කථානායකතුමනි. විශේෂයෙන්ම මගේ පුතා ගිය පාසල පවා මට වෙනස් කරන්න සිද්ධ වුණා. මොකද මගේ දරුවා කිව්වා එදා ඔහු සිංහල මාධ්‍යයෙන් ඉගෙන ගන්නේ ඔහු මේ රටේ තිබෙන ප්‍රධාන ජාතික පාසලකට ගියේ. නමුත් ඔහු මේ බෝම්බ ප්‍රහාරයෙන් පස්සේ පාසලට පවා යන්න බෑයි කියලා කිව්වා ඒ ඇතිවෙච්ච තත්ත්වයක් එක්ක. ඒ හින්දා ගරු කථානායකතුමනි ඒ පීඩාවට පත්වෙච්ච ජනකොටසේ නියෝජිතයෙක් හැටියට මට මේ කියන්න තියෙන වැදගත් කාරණා කීපයක්. ඒ වැදගත් කාරණාව තමයි කථානායකතුමනි මේ බෝම්බ ප්‍රහාරයේ ප්‍රධානම නායකයෝ එක්ක හිටියා සාරා ජෙස්මින් අද වෙනකොට ඉන්දියාවට පලා ගියා කියලා කලවංචි කුඩියේ හිටපු OIC මහත්තයා අද අත්අඩංගුවේ ඉන්නවා. තාම රැඳවුම් භාරයේ ඉන්නවා අබූබක්කර් කියලා කියන ඒ පුද්ගලයා. ඔහු තමයි සාරා ජෙස්මින්ව ඉන්දියාවට යව්වේ කියලා කිව්වේ. ඊළඟට ගරු කථානායකතුමනි අද සාරා ජෙස්මින් ඉන්දියාවේ ඉන්නවා මැරිලා නැහැයි කියන එක තාවුරු වෙලා තියෙනවා. ජනාධිපති කොමිෂන් වාර්තාව ඇතුලේ ඔහුගේ එයාගේ මවගේ DNA පරීක්ෂණ මගින් තාවුරු වෙලා තිබෙනවා. එදා ඒ මැරිච්ච පිරිස ඇතුලේ සාරා ජෙස්මින් හිටියේ නැහැයි කියන එක. එහෙමනම් ආණ්ඩුව තවම සාරා ජෙස්මින්ව අත්අඩංගුවට ගන්න ජාත්‍යන්තර පොලිසියට දන්වන්න අද වෙනකම් වරෙන්තුවක් අරගෙන නැහැ. ඒ වගේම තමයි කථානායකතුමනි මම තව එක දෙයක් කියලා අවසන් කරන්නම්. මේ ආණ්ඩුවට මේකේ චෝදනාව පිළිබඳ ආණ්ඩුවට යන්නේ මොකක්ින්දවත් නෙමෙයි. ආණ්ඩුව හැදුවා මේ බෝම්බ ප්‍රහාරයේ තිබෙන වගකීම මේ ආණ්ඩුවට විරුද්ධව හිටපු පාර්ෂිකයන්ගේ ඔළුවේ දාන්න. ඒකේ එක්කෙනෙක් තමයි විත්තිකාරයෙක් හැටියට මේගොල්ලෝ මහමොළු කරුවා කියලා හඳුන්වන්න හැදුවා හිජාස් ඉස්මුල්ලාව. අද අධිකරණයේ නෝව මුදා හැරලා තියෙනවා. ඊළඟට මෙතන හිටපු රිෂාඩ් බදුරුදීන් ඇමතිතුමාගේ ඔළුවට දාන්න හැදුවා. ඔහුව අධිකරණයෙන් අද වෙනකොට මුදා හැරලා තියෙනවා. ඇයි එහෙමනම් ආණ්ඩුව මේකට සම්බන්ධ නැති අයව පටවන්න උත්සාහ කරේ? ගරු කතානායකතුමනි, ඒකේ පිටිපස්සේ තියෙනවා දේශපාලනය. ගරු කතානායකතුමනි, අපේ ආණ්ඩුව යටතේ පාස්කු බෝම්බ ප්‍රහාරය සිදුවෙච්චාට පස්සේ සහරාන් එක්ක වැඩ කරපු, සහරාන්ට උපදෙස් දීපු දෙන්නෙක්ව අත්අඩංගුවට ගත්තා. කියන්න ලැජ්ජයි ගරු කතානායකතුමනි, 2020 අගෝස්තු මාසේ මේ ආණ්ඩුව බලයට ආවට පස්සේ ඒ දෙන්නම අධිකරණයෙන් නිදොස් කොට නිදහස් කරලා තියෙනවා. කොහමද එහෙම වෙන්නේ? සහරාන් එක්ක වැඩ කරපු මිනිස්සු දෙන්නෙක්, එක්කෙනෙක් සහරාන්ගේ උපදේශකෙක්, ඔහු සහරාන්ට කවුන්සිල් කරපු කෙනෙක්, ඔහුව නිදහස් කොට නිදහස් කරලා තියෙනවා. ඔහු අපේ ආණ්ඩුවෙන් අත්අඩංගුවට ගත්ත බෝම්බ පිපිරෙච්ච ගමම්ම අපි රැඳවුන් නියෝග මත ඔහුව තියාගෙන හිටියා 2019 අගෝස්තු මාසේ වෙනකම්. ඊළඟට අගෝස්තු මාසේදී ඔහුව රිමාන්ඩ් බන්ධනාගාරයට පත් කරා. ඔගොල්ලන්ගේ ආණ්ඩුව එනවා දෙසැම්බර් මාසේ. ඒ ආණ්ඩුව ඇවිල්ලා එකම බී රිපෝට් එකක්වත් වාර්තා කරේ නැහැ 2020 අගෝස්තු මාසේ වෙනකන් අධිකරණයට. එහෙම කරන්නේ නැතුව අධිකරණ අමාත්‍යාංශයේ කවුද හිටපු නීතිපතිතුමා අධිකරණයට දන්නනවා මොහුට අපි නඩු ගෙන යන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ, මොහුව නිදොස්කට නිදහස් කරන්න කියලා. අධිකරණයෙන් ඉල්ලනවා ගරු කතානායකතුමනි, හිටපු නීතිපතිතුමා ඇයි එහෙම කරේ? අපි අහන්නේ ඒකයි. දැන් සහරාන් එක්ක වැඩ කරපු දෙන්නෙක්ව නිදොස් කොට නිදහස් කරලා තියෙනවා. ගරු කතානායකතුමනි, අවසාන කරන්න. ඊළඟ කාරණාව තමයි එහෙම කරලා මේ සහරාන්ව පාරේදී හම්බෙච්ච අය, සහරාන් එක්ක තේබීපු අය, සහරාන්ව නිකන් කතා කරපු අය තවම අවුරුදු ගණන් ඇතුලේ ඉන්නවා. තවම අවුරුදු 2-3 ඔවුන්ව රඳවුම් බාරේ තියාගෙන ඉන්නවා. නමුත් සහරාන් එක්ක වැඩ කරපු අයව නිදහස් කරලා තියෙනවා කතානායකතුමනි. ඒ හින්දා තමයි කතානායකතුමනි ආණ්ඩුවට මේ චෝදනාව එල්ල වෙන්නේ. තමුන්නාන්සලට චෝදනාව එල්ලෙන්නේ මොකක්ින්දවත් නෙමෙයි, තමුන්නාන්සලා සම්බන්ධ නැති අයව ඒකට සම්බන්ධ කරන්න හැදුවා. සම්බන්ධ අයව නිදහස් කරලා තියෙනවා. ඒ හින්දා ගරු කතානායකතුමනි, අපි කියනවා ආණ්ඩුවට සාධාරණ පරීක්ෂණයක් කරන්න. එහෙම නැත්නම් අපි සජිත් ප්‍රේමදාස මැතිතුමාගේ නායකත්වය යටතේ අපි හදන ආණ්ඩුවේ මේකේ ඇත්ත හෙළිදරව් කරනවා කියලා කියන්න කැමතියි.
මැතිතුම් බණ්ඩාර මැතිතුමා පටන් ගන්න. Yes please.
විශේෂයෙන්ම අද අපි කතා කරන පාස්කු සිද්ධිය ගැන අපේ මන්ත්‍රීවරයෙක්ව අරගෙන අත්අඩංගුවේ තියාගත්තා. දැන් අපිට කියන්න ඕන එයාට විරුද්ධව නඩු දානවද නැත්නම් එයා නිදහස් කරනවද කියලා. මම ආණ්ඩුවෙන් උතිල්ලනවා, you can't have a member like this, no, either you must release him or you must charge him. මං හිතන්නේ ඒක කරන්න ඕනේ, නැත්නම් අපි ආපහු අරගමු සද්දේකින්. පොලිසියට කියන්න, නීතිපතිට කියන්න මේක අරගෙන යන්න බෑ. අද හැන්දෑවම මං අහන්න යනවා.
මම දැනුමත් කියලා දෙනවා. සංජිත් මද්දුම් බණ්ඩාර මහත්මයායි කතාව පටන් ගන්නද? විවාදය පටන් ගනිමු මන්ත්‍රීතුමා. දැන් ඔය නිකන්
රාජ්‍ය ඇමතිවරු කැබිනට් ඇමතිවරු පොඩ්ඩක් පැටලෙන්න ඇති. හැබැයි මම කියනවා පරීක්ෂණයකදී මම කියන මේ SSP KB කීර්තිරත්න මහත්තයාට මේ දවසේ කෝල් කරපු අයගෙන දුරකථන විස්තර ටික ගන්න. බොහොම පැහැදිලි මේගොල්ලෝ කතා කරලා මේ ඔපරේෂන් එක ක්‍රියාත්මක කිරීම ගැන. නිසා මම කියන එක බහන්න ඕනේ නැහැ. මම පචකෙල්නවද කියන වෙනම කතන්දරයක්. පරීක්ෂණ පවත්වන කොමිසමකින් හෝ යම් ආයතනයකින් මේ කීර්තිරත්නත් එක්ක කතා කරපුවා හඬපටත් එක්ක ගන්න. පොතකට කවුද නියෝගය දුන්නේ? IGP ද DIG ද නැත්නම් මේ හැබත් ඉන්න ඇමතිවරුද කියලා බලා ගන්න
පුළුවන්.
ඒ නිසා නීතිය සාමයේ ඇමතිතුමාට කියනවා පරීක්ෂණේ පවත්වන්න. ඔබතුමා වැඩ බාරගත්තා විතරයි.
අපේ ඇමතිතුමා කතා කරා, මේ රංජිත් බණ්ඩාර ඇමතිතුමා කතා කරා. විවාදය පටන් ගනිමු. දැන් අපි කොච්චර වෙලා මේ කාලේ නැති
කරා. ගරු කතානායකතුමනි, විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම සඳහා පෞද්ගලික මන්ත්‍රී යෝජනාවක් විදියට මම අද 50 කෙටුම් පතක් ඉදිරිපත් කරා. අත්‍යවශ්‍ය කාරණයක් යටතේ, ඒ වගේම විශේෂ කාරණයක් යටතේ මෙම 50 කෙටුම් පත පාර්ලිමේන්තු ස්ථාවර නියෝග අත්හිටවා ඉතා ඉක්මනින් ලබා දෙන්න කියලා මම කටයුතු කරා. මේ රටේ ජනතාවයි සජිත් ප්‍රේමදාස මැතිතුමා ඇයි මේක ඉදිරිපත් නොකර කියලා. එතුමා දැන් පැහැදිලිව කිව්වා පාර්ලිමේන්තු ස්ථාවර නියෝග 24-3 යටතේ විපක්ෂ නායකවරයාට පෞද්ගලික මන්ත්‍රී යෝජනා ඉදිරිපත් කරන්න බෑ. අද අපි දන්නවා අද රටේ ආර්ථිකයේ කඩාවැටලා, අද රටේ පාලනය ආණ්ඩුවෙන් ගිලිහිලා, රටේ තරුණ පිරිස් මධ්‍යම පන්තිය ඉහළ පන්තිය ගොවීන් සියලු දෙනාම පාරට බැහැලා මේ රටේ ජනතාව කියනවා ගෝඨාභයට ආණ්ඩුවට ගෙදර යන්න කියලා. අද ආණ්ඩුව අසමත් වෙලා තියෙනවා මේ රටේ ජීවිත ජනතාවගේ ජන ජීවිතර අවශ්‍ය කාරණා ටික සපයන්. අද මිනිස්සු පෝලිං වල අද වන විට 8 දෙනෙක් පෙට්‍රල් ඩීසල් පෝලිං වල මැරිලා තියෙනවා. ඊයේ මේ රටේ ජනතාව ඉල්ලුවේ පෙරේදා රඹුක්කනදී අවියාවි දරන් නෙමෙයි ඇවිල්ලා ඉල්ලුවේ කන්න ටික දෙන්න බොන්න ටික දෙන්න ගමන් යන්න තෙල් ටික දෙන්න කියලා. තමුන්නාන්සලාගේ ආණ්ඩුවේ වෙඩි තියලා මැරුවා. 9 දෙනෙක් දැන්ට මේ ආණ්ඩුව නිසා මැරිලා තියෙනවා. අපි අහනවා තමුන්නාන්සලාගෙන් මේ රටේ අද ඉන්නවා බීරෙක් වගේ මේක ගැන ඇහෙන්නේ නැහැ වගේ. ආණ්ඩුව ජනාධිපති අස් කරන්න කිව්වම කැබිනට් මණ්ඩලය අස් කරනවා. මම හිතන්නේ මේකෙත් පිස්සුවක් තියෙනවා. කැබිනට් මණ්ඩලය පත් කළා ටිකිරි කැබිනට් මණ්ඩලයක් පත් කළා තියෙනවා. ඒ වගේම ජනතාව මේ භූමියේ සටන කරද්දි පාර්ලිමේන්තුවේ විපක්ෂයේ විදියට පාර්ලිමේන්තු මන්ත්‍රීවරු විදියට ජනාධිපතිවරයාගේ විධායක බලතල නැති කරන් ජනාධිපති විධායක ක්‍රමය අහෝසි කරන් අද අපි පනත් කෙටුම් පතක් ඉදිරිපත් කරා. ඒ වගේම අපි දන්නවා 1978 මේ විධායක ජනාධිපති ක්‍රමය ගෙනාවේ. 94න් පස්සේ පත් වෙච්ච හැම ජනාධිපතිවරයෙක්ම වරියෙන්ම මේක අහෝසි කරන්න තමයි පොරොන්දුව දුන්නේ. මට මතකයි 1994 චන්ද්‍රිකා කුමාරතුංග මැතිණිය බලයට ආවේ මේ පොරොන්දුව දීලා. මහින්ද රාජපක්ෂ මහත්මයා 2005 බලයට ආවේ මේ පොරොන්දුව දීලා. තමුන්නාසලා ඉෂ්ට කරේ නැහැ මේ පොරොන්දුව. තමුන්නාසලා පිළිගන්නවා මේක අහෝසි වෙන්න ඕනේ කියලා. 2015 මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා යහපාලනේ අර්ථ මේ පොරොන්දුව දුන්නා. අපි සන්තෝෂ වෙනවා අපේ ආණ්ඩුවට යහපාලන ආණ්ඩුවට 19 වෙනි සංශෝධනයේ යටතේ යම් බලතල අඩු කරන්න අපිට පුළුවන්කම ලැබුණා. තමුන්නාසලා මොනවාද කරේ 20 වෙනි සංශෝධනයේ යටතේ ඒ අඩු කරපු බලතල විධායක ජනාධිපතිට නැවත ලබලා දීලා මේ රට ඒකාධිපති තත්වයකට ගෙනාවා. ස්වාධීන කොමිෂන් සභාව අයින් කරා. ඒ වගේම තමුන්නාන්සලා මේ රටේ ස්වාධීන අධිකරණය විනාශ කරා. විගණන කොමිෂන් ප්‍රසම්පාදන කොමිෂන් අයින් කළා දැම්මා. හොරකමට තමුන්නාන්සලා මග පෑදුවා. ඒ විතරක් නෙවෙයි ජනාධිපතිගේ ඒකාධිපති තීන්දුව නිසා මේ රටේ ගොවි ජනතාව තාම දුක් විඳිනවා. ඉතිහාසයේ ප්‍රථම වරට අමනෝච්ච මෝඩ තීන්දුවක් ගත්තා රසායනික පෝර කියන එක නවත්තන්න. තමුන්නාසලා ගජමිතුරන්ට සලකන්න බදුසහන දීලා බිලියන 600ක් රජයේ ආදායම් නැති කරගත්තා. මේ ජනාධිපතිවරයා කෝවිඩ් වසංගතය එනකොට කිව්වා මේ රටේ ඉන්නේ කෝවිඩ් ආසාදිතය 28 දෙනයි මේක යුද්ධයක් ඉවර කරොත් මට මේක කජ්ජන්නේ මේ කිව්වා. පැණි බීවා. තමුන්නාසලා කරන්න තියෙන මෝඩ තකතිරු ඔක්කොම කරා. මිත්‍යා දෘෂ්ටියේ පස්සේ යනවා තවමත් යනවා. මම අහනවා මේගොල්ලන්ගෙන් මම මේගොල්ලන් අහනවා මේ ජනාධිපතිවරයා අද කටයුතු කරන්නේ අද ගිය සතියේ කියනවා ඇවිල්ලා අපි ගත්ත පෝර තීන්දුව වැරදි. අපි ගත්ත අනිත් තීන්දුව වැරදි. IMF එකට යන්න උණු කීයක වැරදි. මහනවා මෙහෙම වැරදි කරපු ජනාධිපතිවරයෙක් අපි තියාගන්නවද කියලා අහනවා. ඒක නිසා තමයි මේ රටේ තරුණයෝ උගත් පිරිස මධ්‍යම පන්ති ඉහළ මධ්‍යම පන්ති ගොවීන් සියලු දෙනාම පාරට බැහැලා මේ අමනෝච්ච මෝඩ තීන්දුව ගත්ත ජනාධිපතිවරයාට ගෙදර යන්න කියන්නේ. අද පාර්ලිමේන්තුවේ බලය තමුන්නාසලට ඇති. ඒකත් හිතා නිද නැති වෙනවා. අපි තමුන්නාසලට කියනවා කරුණාකරලා මේ ජනාධිපතිවරයා අයින් කරන්න අවශ්‍ය සියලු දේ අපි කරනවා. අපි තමුන්නාසලට කියනවා මේකාධිපති උජ්ජත්ය ජනනායකෙක් පවුලක් එක්කහුව වෙලා උද්දච්ච නිලධාරින් එක්කහුව වෙලා මේ ගත්ත තීන්දුව නිසාද ලෝකයේ දියුණු වෙන රටක් ලෝකේ දුප්පත්ම පහත්ම ආගාධයට තමුන්නාසල අවුරුදු දෙකක් ඇතුළත පත් කරලා තියෙනවා. අද ජනතාවට අද ජනතාවගේ දේපළ විකුණනවා. රෑ 12ට ගිවිසුම් මස්සම් කරලා පාර්ලිමේන්තුවක් දන්නේ නැතුව මහජන දේපළ විකුණනවා. අපිට ආරංචි තව බිලියන ගානක දේපළ විකුණන්න ලෑස්ති වෙනවා කියලා. ඒක නිසා තමයි රටේ ජනතාව එළියට බැහැලා තමුන්නාසලට විරුද්ධව කටයුතු කරන්නේ. විධායක ජනාධිපති සතු බලතල නැති කිරීමේ පාර්ලිමේන්තුවේ මේ යෝජනාව ගිනාවේ අපි ඒක නිසා මේ රටේ ඇමරිකාවේ හිටපු ඒබ්‍රහම් ලින්කන් කියන ජනාධිපතිවරයා ප්‍රකාශයක් කරලා තියෙනවා පුජ්‍යලයේගේ නියම තත්ත්වය හඳුනා ගන්න යාට බලතල දෙන්න ඕන කියලා. අද මම හිතන්නේ ඒක වෙලා තියෙනවා. 2019 කුම්බලා ගෙනාපු ජනාධිපති අද රටම අප්‍රිය කරන තත්ත්වයට ප්‍රතික්ෂේප කරන තත්ත්වයට එළවෙන තත්ත්වයට අද මේ ජනාධිපතිවරයා පත් වෙලා තියෙනවා. අපි ඒක නිසා තමයි අද පාර්ලිමේන්තුවට ගෙනාවේ 21 වෙනි සංශෝධනයේ විදියට විරුද්ධ පක්ෂයට අපිට කරන්න පුළුවන් පාර්ලිමේන්තුවේ පෞද්ගලික මන්ත්‍රී යෝජනාවක් ඉදිරි මේක ඉදිරිපත් කරේ. තමුන්නාසේ නමුනාද කරේ 19 වෙනි සංශෝධනයේ තිබ්බ සියලුම් ප්‍රජාතන්ත්‍රවාදී ලක්ෂණ තමුන්නාසේ අයින් කරලා ඒකාධිපතියෙක් ඇදුවා. ඒකෙන් අද රටක් විනාශ වෙලා තියෙනවා. අද අපි මේක ගේන්නේ අපි දන්නවා අපේ රටේ තියෙන මේ ව්‍යවස්ථාව අනුව ජනාධිපති මානසික ආබාධයක් වුණත් 3/2 ඡන්දයක් ඕන ගෙදර යවන්න. පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදී සරල බහුතරයෙන් අගමැති යවන්න පුළුවන් ආණ්ඩුවක් යවන්න පුළුවන්. අපි මේ යෝජනා කරන්නේ පාර්ලිමේන්තුවට ඒ බලතල දෙන්න. ජනාධිපතිගේ බලතල අයින් කරලා නාමික ජනාධිපතිවරයෙක් විදියට පත් කරන යෝජනාව තමයි අපි ගෙනන්නේ. තමුන්නාසර අපි 20 වෙනි සංශෝධනයෙන් අයින් කරපු ස්වාධීන කොමිෂන් සභා මොනවාද තමුන්නාසර ස්වාධීන කොමිෂන් සභා පත් කළා. පාර්ලිමේන්තු සභාව කියලා පත් කළා. තමුන්නාසලාගේ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ පොහොට්ටුවේ කාර්යාලයේ හිටපු කට්ටිය පත් කරා මැතිවරණ කොමිසමල සමාජික විදියට. පොලිස් කොමිසමල පත් කරා තමුන්නාසලාගේ හිටපු පොදු ජන පෙරමුණේ කාර්යාලයේ හිටපු DIG කෙනෙක්. මේමයි ස්වාධීනත්වය විනාශ කරේ. ඒ වගේම තමුන්නාසලා පත් කරනවා මේ රටේ අග්‍ර විනිශ්චයකාරවරේ. තමුන්නාසලා පත් කරනවා ශ්‍රේෂ්ඨාධිකරණ මිනිස්සු. මම කතා ඉවරනයි පස්සේ මිනිස්සුවරු තමුන්නාසලා පත් කරනවා නීතිපති. පේනවා නේද නීතිපති අද නඩු ඉල්ලාස් කරගන්න කටයුතු කරන ආකාරය. වෙන කාගේවත් නඩු ඉල්ලාස් කරගන්නේ නැහැ. මේ රටේ ඉන්න තමුන්නාසලා ගාණ්ඩු ඉන්න මන්ත්‍රීවරුන්ගේ ඇමතිවරුන්ගේ නඩු තමයි ඉල්ලාස් කරගෙන තියෙන්නේ. අපි යනවා මේ කාලේ ওই නීතිපතිවරයා වෙන නඩු කීයක් ඉල්ලාස් කරගන්න තියනවාද. මේක තමයි තමුන්නාසලා මේ රට මේ අන්ත තත්ත්වයට පත් වෙන්න හේතුුනේ මේ ඒකාධිපති වාදේ. ඒ වගේම අද අපි යෝජනා කරනවා තමුන්නාන්සලා හොරකම් කරන්න ඕන නිසා විගණ්ඩන කොමිසම අයින් කළා. දැන් ප්‍රසම්පාදන කොමිසම අයින් කළාද? ලෝකේ දියුණු රටවල් සිංගප්පූරුවේ තත්ත්වයට ආවේ ප්‍රසම්පාදන ක්‍රියාවලිය නීතියට ක්‍රියාත්මක කරපු නිසා. එංගලන්තය ආවේ ඒ තත්ත්ව නිසා. තමුන්නාන්සලා මේව අයින් කරා. ඒ වගේම අපි 21 යටතේ අපි නැවත කියනවා අපි මේ රටේ අපි යෝජනා කරලා තියෙනවා ස්වාධීන කොමිෂන් සභා ස්ථාපනය කරන්න. ව්‍යවස්ථාදායක සභාව ඇති කරන්න. ව්‍යවස්ථාදායක සභාවේ කථානායකතුමයි අගමැතිතුමයි විපක්ෂනායකතුමයි වෙන පක්ෂ නියෝජනය කරන මන්ත්‍රීවරයෙක් සහ 5 දෙනෙක් පත් කරලා තිබ්බ එක නැවත පත් කරන්න කියලා අපි ඉල්ලා සිටිනවා. අපි මේ යෝජනාවෙන් ඉදිරිපත් කළා තියෙනවා. ඒ වගේම විගණ්ණ කොමිසම ප්‍රසම්පාදන කොමිසම තමුන්නාසලා හොරකම් කරන්න අයින් කළා දාපු එක නැවත ඇතුල් කරන්න කියලා අපි ඉල්ලා සිටිනවා. ඒ වගේම මේ රටේ සාමාන්‍ය ජනතාවට රාජ්‍ය පාලනයට උපදේශනයක් දෙන්න අවස්ථාව මේක ඇති කළා තියෙනවා. අපි රාජ්‍ය සභාව මේක උපදේශන සභාවක්. මේ රටේ අගමැතිවරයා කථානායක විපක්ෂනායක ආරක්ෂක ඇමති මුදල් ඇමති විදේශ ඇමති වෙනත් පක්ෂවල නියෝජනය කරන මන්ත්‍රීවරයෙක් නීතිපති සහ විවිධ ශේෂ්ඨ නියෝජනය කරන නීතිය ව්‍යාපාර ආර්ථික විදේශ විශේෂඥෝ නියෝජනය කරන 12 දෙනෙක්ගෙන් 21 දෙනෙක්ගෙන් රාජ්‍ය සභාවක් පත් කළා රජයට උපදෙස් දෙන්න මේ රටේ සාමාන්‍ය ජනතාවට ව්‍යාපාරින්ගින්ට නීතිඥයින්ට උගතුන්ට අවස්ථාව අපි මේකෙන් යෝජනා කරලා තියෙනවා ඒක අපි යෝජනා කරලා තියෙනවා ඒ විතරක් නෙමෙයි පාර්ලිමේන්තු මන්ත්‍රීවරු මුදලට විකිණන එක පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුට අද ගියායන් පස්සේ ඇමතිකම් දෙනවා වෙන තනතුරු දෙනවා අපි මේකෙන් යෝජනා කරලා තියෙනවා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුට හෘද සාක්ෂියට එකකව ඡන්ද දෙන්න පුළුවන් හැබැයි අනිත් පක්ෂයට ගිහිල්ලා ඇමති තනතුරු තානාන්තර ගන්න බෑ කියලා අපි මේ පනත් කෙටුම් පදෙන් අපි යෝජනා කරලා තියෙනවා ඒ අපි කියන්නේ මේක පැහැදිලිව තියෙනවා අපි පැහැදිලිව තියෙනවා මේකේ ඒකම කරු කතානායකතුමනි මම මේ වෙලාවේ කියන්න ඕන කීර්තිමත් දේශපාලන චිකිත්ස ආචාර්ය එන්.එම්. පෙර මැතිතුමා විධායක ජනාධිපති ක්‍රමය පිළිබඳ විශ්ලේෂණාත්මක විශ්ලේෂණයේදී එතුමා ඒ කියලා තියෙනවා එතුමගේ පොතේ තියෙනවා මෙම විධායක ජනාධිපති ක්‍රමය පිස්සෙකුට මානසික ආබාධයක් තියෙන මිනිහෙකුට ලැබුණොත් ඇති වෙන්නේ භයානක තත්වයයි අද රටේ ජනතාව කියනවා ඒ ආචාර්ය එන්.එම්. පෙර මැතිතුමා මීට අවුරුදු 40 ගානකට ඉස්සෙල්ලා කියපු කාරණේ අද ඉෂ්ට වෙලා තියෙනවා මේ රටේ මිනිස්සු කියන්නේ ගෝඨාභය රාජපක්ෂ පිස්සෙක් පිස්සෙක් කියලා අපි අනිවාර්යෙන් කියනවා මේ පවුල් පාලනේ අයින් කරන්න මේ අමනෝච්ච ෆේල් වෙච්ච ජනාධිපති පත් කරන්න මේ යෝජනාව අපි ඉදිරිපත් කරලා තියෙනවා කතානායකතුමාට අපි ඉල්ලා සිටිනවා මේක හදිසි යෝජනාවක් ලෙස ස්ථාවර නියෝග අත්හිටවල පාර්ලිමේන්තුවට ගෙනල්ලා අපි ඉල්ලා සිටිනවා තමුන්නාන්සලාගෙන් මේ රට හැමදාම ඉල්ලන විධායක ජනාධිපති ක්‍රමය නැති කරන්න ඡන්ද දෙන්න කියලා තමුන්නාන්සලා ඉල්ලා සිටින්මින් මම නවතිනවා බොහොම
ස්තුතියි සනායක මැතිතුමා
මේ සහරන් එමෙලෙච්ච ප්‍රහාරය පිළිබඳව අද මේ රටම ශෝක වෙන අවස්ථාව. ඒ සිද්ධිය පිළිබඳව අපි තපගේ බලවත් ශෝකය ප්‍රකාශ කරන්න කැමතියි. කතානායකතුමනි මේ ISIS මෙලෙච්ච ත්‍රස්තවාදීන් මේ ප්‍රහාරය සැලසුම් කරේ නවසීලන්තයේ ඒ මුස්ලිම් පල්ලි කීපයකට දීපු ප්‍රහාරයකට පිළිගැනීමක් හැටියට. ඔවුන් මේ ජාත්‍යන්තර තොරතුරු අනුව ඔවුන් මේ ප්‍රහාරය මුලින්ම දෙන්න හිතුවේ ඇෆ්ගනිස්තානයේ කාබූල් නගරේ. මොකද ඒ කාබූල් නගරේ නේටෝ එක්ක ආපු ඇමරිකන් හමුදායක ආපු නවසීලන්ත හමුදාත් හිටියා. ඒ වගේම ඔහුන් ඒක අමාරු වෙනකොට ඒ කට්ටිය හැරුණා කාශ්මීර බෝඩරේට. ඒ වෙලාවේ ඉන්දියාව මුස්ලිම් වරුන්ගේ ඒ ප්‍රාන්ත බලය සම්පූර්ණයෙන් නැති කරලා දාලා තිබ්බ මොහොතක ඒ කාශ්මීර බවුන්ඩරේ හිටපු ඉන්දියන් හමුදාවලට පහර දෙන්න ඔවුන් ඉලක්ක කරා. හැබැයි උන්ට ඒ අතර පෙනුණා පාළු හිස් අමු සොහොනක් වගේ ලංකාව තියෙන. ලංකාවේ පොලිසිය දෙකට බෙදිලා බුද්ධි අංශ දෙකට බෙදිලා රහස් පොලිසිය දෙකට බෙදිලා ජනාධිපතිතුමා එක දිහාක යනවා අගමැතිතුමා එක දිහාක යනවා ආරක්ෂක මණ්ඩලේ රැස් වෙන්න බෑ. රැස්ුණා සමහරේ වලට ආරක්ෂක ඇමති නැහැ. රැස්ුණා සමහරට පොලිසිය බාර ඇමති නැහැ. සමහරේ වලට අගමැතිතුමා නැහැ. මේම මහා අවුලක් තියෙන බව දුටුවා. ඒ වගේම මේ දෙන්නම ගරු කතානායකතුමනි ඒ වෙලාවේ හිටියේ අගමැතිතුමත් ජනාධිපතිතුමත් ජනාධිපති අපේක්ෂක සිහිනි. එනිසා මේ දෙන්නට ආව යම් යම් තොරතුරු මේ දෙන අතේ තියාගෙන නිකන් හිටියා. ගරු කතානායකතුමනි දැන් මේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව පිළිබඳව රංජිත් මද්දුම් බණ්ඩාර අපේ ගරු මන්ත්‍රීතුමා කතා කරපු මොහොතේ මම කියන්න කැමති මේ ප්‍රශ්නේ යහපාලන ආණ්ඩුව ඇතුළේ ආවේ කොතනින්ද? ඔබතුමාලා හොඳට හොයලා බලන්න මේක පටන් ගත්තේ 19. 19 ගෙනාවේ කතානායක තුමනි විධායක ජනාධිපති බලතල ඉවත් කරන්න කියලා. මේකේ තිබ්බ කොන්දේසි ප්‍රධාන වගන්ති 9ක් කරහා ජනාධිපති බලතල අගමැතිතුමාට දාලා තිබුණා. අතුරු කොන්දේසි 14ක් යටතේ ජනාධිපතිතුමා අතේ තිබ්බ බලය අගමැතිතුමාට දාලා තිබ්බා. මේ සේරම ශ්‍රේෂ්ඨාධිකරණයෙන් එළියට විසිකරා. ශ්‍රේෂ්ඨාධිකරණය කිව්වා මේ ජනාධිපති බලතල අගමැතිට එනවා නම් පාර්ලිමේන්තුවට එනවා නම් ඒ සඳහා ජනමත විචාරණයක් ඕන කියලා. ඒ නිසා මේ 19 අපි මේ පාර්ලිමේන්තුවේ සම්මත කරගත්තේ මහා විකෘතියක් හැටියට. ඒක නිසා තමයි බුද්ධ්‍යංශ දෙකට බෙදුණේ. ඒ නිසා තමයි ආරක්ෂක මණ්ඩල රැස් කරගන්න බැරි වුණේ. ඒ නිසා තමයි අගමැති ජනාධිපති දෙපැත්තට ගියේ. ඒ නිසා තමයි ආරක්ෂක තත්ත්වය සම්පූර්ණයෙන්ම මේ රටේ අරාජික වුණේ. ඒ අරාජික තැනට තමයි සහරාල්ල කඩාගෙන පැන්නේ. ඒ ප්‍රහාරය එනකොට යම් යම් තොරතුරු පොලිස්පතිතුමා අතේ තිබ්බා. යම් යම් තොරතුරු ආරක්ෂක ලේකම් අතේ තිබ්බා. යම් යම් තොරතුරු ජනාධිපතිතුමා අතේ තිබ්බා. යම් යම් තොරතුරු අගමැතිතුමා අතේ තිබ්බා. හැබැයි මේවා සේරම එකට එකතු කරලා බුද්ධ්‍යංශ තොරතුරුත් එක්ක තීන්දු තීරණ අරගෙන ක්‍රියාත්මක කරන්න ආරක්ෂක කමිටුව රැස්ුනේ නැහැ. ජනාධිපතිතුමා සහ අගමැතිතුමා අතර ඒකමතිකත්වය තිබ්බේ නැහැ. ඒ නිසා බොහොම ප්‍රවේශමෙන් අපි කල්පනා කරන්න ඕන නව ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවක් කියන කාරණේ. මේක පුංචි කාරණයක් නෙවෙයි ජනාධිපතිතුමනි. ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවක් අපි හදනකොට ඒක බොහොම සරලව මෙහෙම වෙනස් කරන්න පුළුවන් වෙන විදිහට හදලා ජනාධිපති ක්‍රමයකට හෝ විධායක අගමැති ක්‍රමයකට හෝ රටකට යන්න බෑ. අද පකිස්තානයේ වෙලා තියෙන දේ බලන්න. අගමැතිවරු 13 දෙනෙක් කවම කවදාවත් ඔවුන්ට අවුරුදු 3ක් රටේ අගමැති වෙලා ඉන්න බැරුව. සමහර අය දවස් ගන්න. කවුද අයින් කරන්නේ? ශ්‍රේෂ්ඨාධිකරණය අයින් කළා දාන. සමහර අය කවුද අයින් කරන්නේ? ජනාධිපතිතුමා අයින් කළා දාන. මුළු පකිස්තාන පාලන ක්‍රමයේම මොනතරම් කඩාවැටලා තියෙනවද කිව්වොත් ඉතින් ඒක හමුදාව ගන්නවා බලයට. ඒ නිසා ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවක් කියන එක සරලව ගන්න එපා. ඒක බරපතල කාන්ද්‍රයක්. ඇමරිකානු ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවට අවුරුදු 78ක් වෙනවා. ඇමරිකානු ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව පිටු 49යි. මේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවට ඉතා සරල සංශෝධන 9ක් ඇවිල්ලා තියෙනවා. එච්චරයි. ලෝකේ පුංචිම ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව ඇමරිකානු ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව. හැබැයි ඒ රට ස්ථාවරයි. එනිසා මම කියන්න කැමතියි සරලව විධායක ජනාධිපති ක්‍රමය අහුන් කරන ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව ගේන විධායක අගමැති 19 වෙච්ච දේ අරගෙන බලන්න. 19 ගෙනාපු ප්‍රධාන කොන්දේසි 9ම කතානායකතුමනි ශ්‍රේෂ්ඨාධිකරණය අල්ල එළියට දැම්මා. අතුරු කොන්දේසි 14ක් ශ්‍රේෂ්ඨාධිකරණය එළියට දැම්මා. මොකද්ද උනේ? අන්තිමට අත් කකුල් නැති එක ඇහැක් නැති මේ ඇඟේ කොටස් නැති මහා අවජාතක අබ්බඝාත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව බවට මේ රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ආවා. ඒක නෙවෙයිද මේ සහරාන් ප්‍රහාරය? ඒක නෙවෙයිද 7.1ක දකුණු ආසියාවේ වේගයෙන්ම තිබ්බ සංවර්ධනය වෙමින් තිබ්බ රට 2.4ට ගෙනාවි? ඒක නෙවෙයිද ගෙනාවි? රට කඩාගෙන වැටුණා. එනිසා ගරු කථානායකතුමනි, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් පිළිබඳ කාරණේ එහෙම සරලව ගන්න එපා කියන කාරණේ මේ පාර්ලිමේන්තුවේ සියලු දෙනාට මම කියන්න කැමතියි. කථානායකතුමනි, නැවත නැවත මේ පොහොර ගැන කියන මම මගේ ගෞරවය පුද කරන්න කැමතියි. ජනාධිපතිතුමා මේ ගත් තීන්දුව ක්ෂණිකව රසායනික පොහොර නැවැත්වීමේ තීන්දුව වරදක් කියන එක බාර ගැනීම ගැන මම සතුටු වෙනවා. ඒ තීන්දුව ගන්න දවසේ මම පාර්ලිමේන්තු කමිටුවේ ඒකට විරුද්ධව කතා කරා. නමුත් කථානායක තුමෙනි, අද වෙනකොට ලෝකයේ වෙලා තියෙන දේ බලන්න, හැම දවසකම අපි මේ ජීවත් වෙන මිහි කතට වෙන දේ, හැම දවසකම සත්වයෝ හා සාක අපිත් එක්ක ජීවත් වෙන සත්වයෝ සහක 137ක් හැමදාම සදාකාලිකව මේ මිහිකතෙන් අයින් වෙලා යන අපේ රටේ හිටපු සමනලයෝ කොහොද? අපේ රටේ හිටපු නොයෙකුත් විවිධාකාර බිහිනැසි වර්ග කොහොද? හැම දිනකම කථානායකතුමනි සත්වා සහක 137ක් මිහිකතර නැති වෙනවා. අද අපි ජීවත් වෙන්නේ මේ මිහිකතේ, මේ මහපොළවේ පෘථුවේ තිබිය යුතු උෂ්ණත්වයට වඩා සෙන්සියස් අංශක 1.2ක් වැඩියෙන් තියෙන ලෝකේ. ඒ නිසා තමයි මේ මහා ඔය වසංගතේ එන්නේ. ඒ නිසා තමයි ඔය මහා ගිනි කඳු එන්නේ. ඒ නිසා තමයි ඔය මහා නියඟ එන්නේ. ඒ නිසා තමයි ඔය මහා ලෙඩ එන්නේ. කෝපිසියයි සමුළු රැස් වුණා ඔක්තෝබර් 30, නොවැම්බර් 12 ඉවර වුණා. සමුළුවේ මුළු ලෝකෙම එකඟුනේ මොකද්ද? අපි 2030 වෙනකොට පොසිල් ඉන්ධන වලින් 30%කින් අයින් වෙනවා. අපි 2050 වෙනකොට පොසිල් ඉන්ධන 100%කින් අයින් වෙනවා. පොසිල් ඉන්ධන කියන්නේ මොනවද? ගරුව කථානායකතුමනි, ගල් අඟුරු, ඩීසල්, පෙට්‍රල්, භූමි තෙල්, ස්වාභාවික ගෑස්, රසායන පොහොරා, රසායන බෙහෙත්. මේවා තමයි පොසිල් ඉන්ධන නිෂ්පාදන. එනිසා අද අපිට මේ රසායන පොහොර පාවිච්චි කරලා හෙට දිනේ අපිට මේවෙන් ඉවත් වෙන්න වෙනවා. කථානායකතුමනි, පහුගිය අගෝස්තු 30 වෙනිදා මේ ලෝකයේ ඉන්න මහා පරිසර විද්‍යාඥයන් එකතු වෙලා තීන්දුවක් ප්‍රකාශයට පත් කරා. ලෝකයේ ජීවත් වෙච්ච මහා ජීවියා මියගියා කියලා. මේ පරිසරයේ ඒ ජීවියාට ඔරොත්තු නොදෙන නිසා. මොකද්ද මේ ජීවියා? මේ ජීවියා ඕස්ට්‍රේලියාවේ නිව් ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්තයේ වෙරළේ හිටපු මහා බාධක කොරල් පරයක ජීවියෙක්. මහා බාධක කොරල් පරයේ ඒක ජීවියෙක් ඉන්න පොඩ්ඩක් කියනකම්. මේ මහා බාධක කොරල් පරයේ ගරු කථානායකතුමනි සත්ව හා සාක වර්ග 6000කට ජීවත් වෙන්න ඉඩ දුන්නා. 6000ක් ඒක ජීවත් වුණා. පහුගිය අගෝස්තු 30 කිව්වා මේ මහා බාධක කොර පරිලෝකේ ලොකුම ජීවියා මිය ගියා කියලා. මේ පරිසරික ප්‍රශ්නේ. ඒ නිසා අද නැතත් හෙට අපට ඔය රසායන බෙහෙත් වලින්, හෙට අපට ඔය රසායන පොහොර වලින් ඉවත් වෙන්න සිද්ධ වෙනවා. හෙට අපට ගල් අඟුරු, පෙට්‍රල්, භූමි තෙල් මේ සියල්ලගෙන් ගෑස් වලින් ඉවත් වෙන්න වෙනවයි කියන කාරණය ලෝකේ පිළිගත්තා. ඒ සමුළුවට ලෝක රාජිනායකෝ දෙන්නෙක් ඇරෙන් අනිත් සේරම ගියා. එය එකඟුණා. රටවල් 100ක් එකඟුණා 2030 වෙනකොට වනහරණය, වන එලිකිරීම සම්පූර්ණයෙන් නවත්තනවා කියලා. රටවල් 140ක් එකතු වුණා. අපි 140ක් ගල් අඟුරු වලින්, පෙට්‍රල් වලින්, ඩීසල් වලින්, ස්වාභාවික ගෑස් වලින් අයින් වෙනවා කියලා. එකඟුණ 50 වෙනකොට අපි මේ සියල්ලෙන් අයින් වෙනවා කියලා. ඒ නිසා මම තමුන්නාන්සලාට කියන්නේ මේ අපි ජීවත් වෙන මිහි කත තව යන්න පුළුවන් දශම 3යි. තව යන්න පුළුවන් දශම 3යි. 1.5ක ගියොත් මේ රටේ මේ පෘථිවියේ උෂ්ණත්වය මේ මිනිසුන්ට සත්තුන්ට සාකවලට ජීවත් වෙන්න බැරි තත්ත්වයක් උද්ගත වෙනවා. ඒ නිසා මම කියන්නේ මේ කාරණේ දිහා ඉතාම සරලව බලන්න එපා. බලන්න එපා මේක උත්තරීතර පාර්ලිමේන්තුව මේක දිහා බලා ඉන්නවා. කෝප් 26 වාර්තාද මුළු ලෝකේ පුරා දරුවෝ කියවනවා. ඒ නියෝග ප්‍රතිපත්ති ගත තීන්දුව తీන රාජ්‍ය නායකෝ කියවනවා. ඒ අතර අපි ඒ කිසි දෙයක් ගැන නොසලකා මෙතන කතා කරනකොට මේවා රටේ ඉගෙන ගන්න දරුවෝ විශ්වවිද්‍යාලවල ආය මේ අය බලනවා මේක. ඒ නිසා මේක මෙහෙම කරන්න එපා කියන කාරණේ මම කියන්න කැමති කර කතා නැකතු. ඒ නිසා මම ඔබතුමාට කියන්න කැමති අවසාන වශයෙන් මේ පාස්කු ප්‍රහාරේ මුල දහන වේදන් ක්‍රම ව්‍යවස්ථාව ශ්‍රේෂ්ඨ අධිකරණයේ ඒකෙන් අනුමත කරන්න උත්සාහ කරපු එළියට විසිකිරීම ඒක හරහා මහා විකෘතියක් නැටේ ගොඩ නැගීම ඒක ගැන හිතලා අපි හෙට කරන්න ඕන ගැන තීන්දුවක් කරමු. මොම ස්තුතියි කතුමා.